ගරු ආචාර්ය උපාලි පන්නේලගේ නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ඔබතුමා මුල් ආසනයේ සිටින අවස්ථාවක අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසීසේ කාරක සභා අවස්ථාවට සම්බන්ධ වෙන ලැබීම විශේෂ අවස්ථාවක් ලෙස මම සලකනවා. විශේෂයෙන්ම මගේ අවධානය යොමු වෙන්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන්. ඒ වගේම අපි කවුරුත් දන්නවා අධ්‍යාපනය කියලා කියන්නේ කිසියම් සමාජයක අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කාරණයක්. විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදිහට අපි කල්පනා කරන කාරණයක් තමයි කිසියම් රටක සංවර්ධනයේදී එහි මානව සම්පත, ඉතාමත් දියුණු මානව සම්පතක් බිහිකර ගැනීම අපිට තියෙන සුවිශාල වගකීමක්. ඒ වගේම අපි දන්නවා එය අද පවතින තත්ත්වය හමුවේ අපි මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් බවටත් පත් වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සමාජයේ සමාජ සංස්ථාවක් විදිහට සැලකුවාම අධ්‍යාපනය සමාජයේ පුජ්‍යලයින්ට, එහෙම නැත්නම් සමාජයේ සමාජිකයින්ට සමාජ අනුකලනයේ, අපි කියනවා සෝෂලයිසේෂන් ප්‍රොසස් කියලා, සමාජයට හුරු වීමේ, සමාජයට අනුකලනය වීමේ ක්‍රියාදාමයේදී අධ්‍යාපනය කියන එක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. එනිසා මම මෙතනදි කතා කරන්නේ විධිමත් අධ්‍යාපනය පමණක් නොවේ. විධිමත් අධ්‍යාපනය වෙන්න පුළුවන්, අවිධිමත් අධ්‍යාපනය වෙන්න පුළුවන්, නොවිධිමත් අධ්‍යාපනය වෙන්න පුළුවන්. මේ සියලුම ආකාරයේ අධ්‍යාපනය තුළින් කිසියම් සමාජයක පුජ්‍යලයින් සමාජානියෝජන ක්‍රියාවලියේදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. අපි මෙතනදීත් සඳහන් කළා වගේ අපි කවුරුත් දන්නවා අපේ රටේ අධ්‍යාපන පද්ධතිය අද වෙනකොට තිබෙන තත්ත්වය පිළිබඳව. විශේෂයෙන්ම පළවෙනි වසරට ඇතුළත් වෙන ළමයින්ගෙන් අපේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගත්තාම අපිට අදටත් උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට හැකි වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් ගත්තොත් 13%කට ආසන්න ප්‍රමාණයක්. උසස් පෙළ වාර්ෂිකව සමත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් රජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල 17ක් පවතිනවා. ඒ වගේම අමාත්‍යාංශයේ යටතේ තවත් විශ්වවිද්‍යාල 3ක් පවතිනවා. මේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට හැකියාවක් අපිට ලැබිලා තියෙන අදටත් 124%කට ආසන්න ප්‍රමාණයක් පමණයි. මෙවැනි තත්ත්වයක් යටතේ තමයි අපේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් අවශ්‍යයි කියන එක ජාතික ජනබලවේගය කාලාන්තරයක් තිස්සේ සාකච්ඡාවට, සමාජ කතිකාවකට යොමු කළේ. ඒ අනුව අද අපි ඉදිරිපත් කරන මේ පළවෙනි මංගල අයවැය තුළ අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සඳහා විශාල වැයක් අපි මේ වෙනකොට වෙන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි පසුගිය වසරට සාපේක්ෂව සංසන්දනය කරලා බලන විට මෙවර අපි රුපියල් මිලියන 80,000ක පමණ වැඩිපුර මුදලක් 2025 වර්ෂයේ සඳහා අධ්‍යාපනයට වෙන් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. මේ අතරිනුත් රුපියල් බිලියන 135ක් අපි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කිරීමට කටයුතු කරලා තිබෙනවා. අපේ රටේ මේ අධ්‍යාපනයේ තිබෙන සුවිශේෂී තත්ත්වයක් එක්ක අපේ රටේ සමාජයේ ඉදිරියට යන්න නම් අපිට මේ වගේ විශාල වැයක් අධ්‍යාපනය සඳහා දරන්නට සිදු වෙනවා. අපි ඒක අපේ ආණ්ඩුව විදිහට අපි සලකන්නේ වැයක්කට වඩා අධ්‍යාපනය සඳහා කරන ආයෝජනයක් විදිහට. මම විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕන අපේ අධ්‍යාපනයේදී ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් තිබෙනවා. පළවෙනි එක තමයි අපේ කුමක්ද උගන්වන්නේ කියන එක. එහෙම නැත්නම් අපේ විෂය නිර්දේශය. එහෙම නැත්නම් දෙවෙනි එක තමයි අපේ ටීචින් ලර්නින් ප්‍රොසෙස් එක, අපේ ඉගෙනීම් ක්‍රියාවලිය. තුන්වෙනි එක තමයි අපේ එවලුවේෂන්, එහෙම නැත්නම් ඇසෙස්මන්ට්, ඒ ඇගයුම් ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලීන් තුනම ඉතාමත් ශක්තිමත් කිරීම හරහා තමයි අපිට අධ්‍යාපනයේ සුවිශාල ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති ගරු සභාපතිතුමනි, අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම විශ්වවිද්‍යාල පද්ධතියේ අද වෙනකොට 144,000කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. රජයේ වාර්ෂිකව මේ උපාධිධාරියෙක් බිහි කිරීම සඳහා අඩුම පිරිවැය අපි දරන්නේ කළමනාකරණ උපාධිධාරියෙක් බිහි කිරීමට. නමුත් ආසන්න වශයෙන් අපි රුපියල් 260,000ක් පමණ වැය කරනවා කළමනා කරන උපාධිධාරිය බිහි කරන්න. නමුත් පසු වෛද්‍ය වගේ උපාධිධාරිය බිහි කිරීමට අපි ආසන්න වශයෙන් රුපියල් 13,72,000ක් වගේ 2022 වැය අනුව අපි වැය කරනවා. මේ සියල්ලත් එක්ක අපිට පේනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධිධාරීන් බිහි කිරීම සඳහා අපි වැය කරන වැය ශීර්ෂයන්ගේ පරස්පරතාවයන් වෙනස්කම් තිබෙනවා. ඒ වගේම මා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ගේ අති බහුතරයක් ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ තමයි අධ්‍යාපනය ලබන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර සිසුන්ගෙන් 144,000ක් පමණ ඉන්නවා. ඔවුන්ගෙන් 65,832ක් පමණම අද වෙනකොට මහපොළ ශිෂ්‍ය ආධාර ලබනවා. ඒ වගේම අනෙකුත් ශිෂ්‍ය ආධාර ලබන පිරිස 36,000ක් පමණ වෙනවා. මේ අනුව ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ගෙන් 71%ක් පමණම රජයේ කුමක් හෝ ආධාර මුදලක් ලබා ගන්නවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි ගරු සභාපතිතුමනි, මේ වසරේ අප්‍රේල් මාසයේ සිට අපි මේ අයවැයෙන් මේ මහපොළ සහ ශිෂ්‍ය ආධාර වාරික දෙකම වැඩි කරලා තිබෙනවා. මේ අනුව මහපොළ ශිෂ්‍ය ආධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එනම් 50%කින් වැඩි කිරීමට අපේ අයවැය අපි අයවැය තුලින් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ අනුව සිසුන් 65,832 දෙනෙකුට මේ අනුව විශේෂ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍ය ආධාර වාරිකය දැනට මාසෙකට රුපියල් 4000ක තියෙන වාරිකය රුපියල් 6500 දක්වා එනම් 62.5%කින් ඉහළ නැන්වීමට අප්‍රේල් මාසයේ සිට මේ අයවැය මගින් යෝජනා කරලා තිබෙනවා. ඒ ඔස්සේ සිසුන් 36,040කට ප්‍රතිලාභ ලැබෙනවා. අපි දන්නවා මේ ප්‍රමාණය මේ උනත් ප්‍රමාණවත් මදි. නමුත් අපි විශාල වශයෙන් 50%කින් 62%කින් මේ ශිෂ්‍ය ආධාර සහ මහපොළ වාරික වැඩි කරලා තියෙනවා. මේ සඳහා රුපියල් මිලියන 4600ක් මේ අයවැය තුලින් අපි වෙන් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනයේදී මුහුණ දෙන සුවිශේෂ ප්‍රශ්න. මා විශේෂයෙන්ම දන්නවා ගරු සභාපතිතුමනි, මා සේවය කර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 80%ක් 85%ක් ඉන්නේ ශිෂ්‍යාවන්. නමුත් ඔවුන්ගේ සනීප ආරක්ෂක පහසුකම් පිළිබඳව ගත්තහම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. මම දන්නවා ගැහණු ළමයින්ට සාමාන්‍යයෙන් පොදු වැසිකිලි තියෙන්නේ මේ පීඨයේ 2000ක් විතර ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන්නේ 8ක් පමණයි වැසිකිලි පහසුකම් පොදු යන්න තියෙන්නේ. හැබැයි අපි සාම්ප්‍රදායිකව පිරිමි ශිෂ්‍යෙන්ටයි කාන්තා ශිෂ්‍යාවන්ටයි සමාන පහසුකම් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. නමුත් අපි මෙන්න මේ අද තියෙන තත්ත්වයන්ට ගැළපෙන පද්ධතිය මේවා වැඩි දියුණු කරන්න ඕන. ඒ අනුව විශේෂයෙන්ම මේ යටිතල පහසුකම් ඇති කිරීමට ඒ වගේම හොස්ටල් වැනි දේවල් වැඩි දියුණු කිරීම සඳහා මේ වසරේ අපේ අයවැයෙන් රුපියල් මිලියන 37,891ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ ඔස්සේ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු වේ කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මා විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම මේ විවාදයේදී විපක්ෂයේ සමහර කතිකයන් ඉදිරිපත් කරපු කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ උපකොළපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම කියන්න ඕන මේ උපකොළපතිවරුන් පත්කිරීමේ ක්‍රියාවලියට ප්‍රායෝගිකව සම්බන්ධ වුණු කෙනෙක් විදිහට මා ඉතා හොඳින් දන්නවා මේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය මීට වසර කිහිපයකට කලින් ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමක් තිබුණා පාලක සභාවල. ඊට පස්සේ දැනට ලකුණු දීමේ ක්‍රියාවලියක් තිබෙනවා. මේ ක්‍රියාවලි දෙකම අපි දන්නා ඉතිහාසයේ පුරාම දේශපාලනීකරණය වෙලා තිබුණේ. ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. නමුත් මෙතන සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කරා පාලක සභාව විසින් නිර්දේශ කරන නම් ඊට පස්සේ අමාත්‍යංශයේ විසින් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා කියලා. ගරු සභාපතිතුමනි, ඔබතුමා මේ ගැන දන්නවා. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත. මේ පනත අනුව අධ්‍යාපන අමාත්‍යංශයට ඔ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් නැහැ. විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් පත්කිරීම සඳහා මූලික නිර්දේශ නිකුත් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ පාලක සභාව. ඉන් පසු විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් නිර්දේශ කරන නම් අතුරින් නම් නැවතවතාවක් සමාලෝචනයට ලක් කරලා නිර්දේශ කිරීමේ බලය සහ වගකීම තිබෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් කරනු ලබන නිර්දේශ සලකා බලා ජනාධිපතිවරයා විසින් තමයි පත් කරනු ලබන්නේ. මම ඔබතුමාට විශේෂයෙන් සඳහන් කරන්න කැමති ගරු සභාපතිතුමනි, දේශපාලනීකරණය කෙතරම්ද කියලා කිව්වොත් විශ්වවිද්‍යාල උපකුලපතිවරු පත් කරන්න අපි බලයට පත් වුණාට පස්සේ එක විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් පත් නොකිරීම සඳහා හේතු විදියට ඉදිරිපත් කරලා තිබුණ එක ලිපියක් අපි දැක්කා. ඒ ලිපිය තිබුණේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා තමයි ඒ ලිපිය නිකුත් කරලා තිබුණේ. ඒ ලිපිය තිබුණේ මේ පුජ්‍යලයා පළවෙනියට ආවට එයා පත් කළේම සුදුසු නෑ, ඒකට හේතුව විදියට දාලා තිබුණේ ඔහු ජාතික ජනබලවේගයට දේශපාලන පක්ෂයට උදව් කරා කියලා. මෙතරම් දේශපාලනීකරණය වෙච්ච
ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට විනාඩි දෙකක කාලයක් ලැබෙනවා.
තව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පත්කිරීම සඳහා අතීතයේ තිබුණේ අපි මේක පිළිගන්නවා, මේක නිර්දේශපාලනය කළ යුතුයි. අපි පිළිගන්නවා දැනට විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. ඒ සඳහා අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදියට ඉතාමත් කෙටි කාලයක් තුළ කටයුතු කරනවා. ඒ අනුව දැනට පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අපි අපේ රජය විදියට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් මේ ගරු සභාවට අපි සඳහන් කරන්නට කැමති ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මතුවලා තිබෙන තවත් ප්‍රධානම ගැටලුවක් තමයි මේ සභාවේදී සඳහන් කරා. අපේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ ගත්තොත් විශ්වවිද්‍යාලවල 13,332ක් ඉන්න ඕන. ඒ වගේම අනධ්‍යයන කාර්යමණ්ඩලයේ 16,324ක් ඉන්න ඕන ඇප්‍රූට් කාඩයක අනුව. නමුත් ගරු සභාපතිතුමනි, මේ වෙනකොට අධ්‍යයන කාර්යමණ්ඩලයේ 146කුත් අනධ්‍යයන කාර්යමණ්ඩලයේ 125කුත් වශයෙන් විශාල වශයෙන් පුරප්පාඩු පවතිනවා. මෙන්න මේ පුරප්පාඩු පිරවීම සඳහා අපි දැන් මොකද මේ පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මාගේ සැලකිලි විසින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දුන්නේ නැහැ, බඳවා ගැනීම කරේ නැහැ. ඒ නිසා අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ අර්බුදය විසඳීම සඳහා අපි මේ වසරේ විශේෂයෙන්ම මේ අවශ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම සඳහා අපි ₹3,000,000ක් වෙන් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ අනුව විශ්වවිද්‍යාල පද්ධතියේ මේ ඇතිවෙලා තිබෙන ගැටලු අපි ක්‍රමයෙන් විසඳීම සඳහා කටයුතු කරනවා. ඔවුන්ගේ වැටු විශේෂයෙන්ම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ පිළිබඳව අපි මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරා. ඒ වගේම මා තව එක කරුණක් කියන්න ඕන, මට ඒක නොකියම බෑ. මම විශ්වවිද්‍යාලයේ මම කලින් කිව්වා අර විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට තියෙන වැසිකිලි පහසුකම් ගැන. ඒ වගේම තමයි ආපන ශාලාවැනි පහසුකම්. මා දන්නා මා කලින් කිව්ව විශ්වවිද්‍යාලයේ ළමයි 2000ක් ඉන්න පීඨයක ඒ ළමයින්ට ඒ තමන්ගේ
කාලේ අවසානයි ගරු අමාත්‍යතුමනි.
මේ තියෙන්නේ බංකු 30යි, බංකු 33යි, 330යි වාඩි වෙන්න පුළුවන්. නමුත් ඒ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අපි මෙවර සිට ඉදිරි කාලයේදී කටයුතු කරන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගරු සභාපතිතුමනි. අවසාන වශයෙන් අපි විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි, අධ්‍යාපනයේ අනිවාර්යයෙන්ම විප්ලවීය වෙනසක් සිදු වෙන්න ඕන. අපි කවුරුත් දන්නා ඉතා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, නෙල්සන් මැන්ඩෙලා කිව්වා වරක් එක අවස්ථාවකදී, "Education is the most powerful weapon which you can use to change the world." මේ සමාජයේ වෙනස් කිරීම සඳහා, ඒ වගේම මේ ලෝකයේ වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි බලවත්ම අවිය තමයි අධ්‍යාපනය කියලා සඳහන් කරමින් මම නිහඬ වෙනවා. දේවින් ස්තුති කර සභාපතිතුමනි.